සතියක් ගෙවිලා ගිහිල්ලා තවත් අලුත් සතියක් ආරම්භ වෙලා තියෙන්නේ. ගෙවිලා ගිය සතියේදී අපේ මාතෘභූමියේ ශ්‍රී ලංකාවේ සිදුවුණු වඩාත් උණුසුම් තත්විති විමසා බලන්නටයි. එහෙමනම් අපි අද දවසේදීත් සුපුරුදු විදිහට දැන් සූදානම්ව සිටින්නේ. සුපුරුදු ආකාරයට ශ්‍රී ලංකාවේ සිට මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන්නට සූදානම්ින් සිටිනවා කාලීන තත්විති පිළිබඳව වඩාත් විමර්ශනාත්මකව කටයුතු කරන මාධ්‍යවේදී සංජීව ඉදිරිමාන මහතා. ආයුබෝවන් සංජීව.
ආයුබෝවන් දිරලක්ෂි.
පසුගිය සතියේදී කැපී පෙනෙන කරුණු කාරණා කිහිපයක් අපි දුටුවා විවිධ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකාව තුළ වඩාත් උණුසුම් කාරණා විදිහට උත්සන්න වෙමින් පවතින. ඒ අතරනොත් මම ප්‍රමුඛතම කාරණා විදිහට මුලින්ම සාකච්ඡා කරන්නට කැමති අතුරුදන් වූවන් සෙවීමේ කාර්යාලයේ පිහිටුවීමේ පනත සම්මත කර ගැනීම හා සම්බන්ධව තියෙන වටපිටාව පිළිබඳව අපි දුටුවා පාර්ලිමේන්තුව තුළත් මේ සම්බන්ධව විශාල කතාබහක් සහ උණුසුම් තත්වයක් නිර්මාණය වෙනවා මේක සම්මත කරගන්නා වූ අවස්ථාවේදී. මා කැමති ඒ තොරතුරුත් ඊට අමතරව සාමාන්‍ය ජන සමාජය තුළ සහ පක්ෂ වශයෙන් ගත්තහම විවිධ දේශපාලනික පක්ෂ මේ සම්බන්ධයෙන් දරන්නා වූ මතවාද සහ අදහස් පිළිබඳවත් සම්පූර්ණයෙන්ම විමසා බලන්නට. සාකච්ඡාවට අවතීර්ණ වීමට කලින් ප්‍රධාන දේශපාලනික චරිත කිහිපයක් මේ සම්බන්ධව ඉදිරිපත් කරපු අදහස් කිහිපයක් කෙරෙහි මා දැන් අවධානය යොමු කරන්න කැමතියි සංජීව. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා ශ්‍රී ලංකා ජාතික රූපවාහිනිය සමග මේ පිළිබඳව වන පුළුල් සාකච්ඡාවක නිරත වුණා. එෙහිදී ජනාධිපතිවරයා පළ කරපු අදහස් වලින් කොටසක්, ඒ වගේම එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, මුදල් අමාත්‍ය රවි කරුණානායක, එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක යන අයවලුන් මේ අතුරුදන් වූවන්ගේ තොරතුරු සෙවීම සඳහා පිහිටුවා ඇති කාර්යාලය සම්බන්ධව පළ කරපු අදහස් වලට මා මුලින්ම දැන් අවධානය යොමු කරනවා.
මේ පනත යටතේ දැන් මේ ඔක්කොම පෙන්වන්න හදන්නේ මේකට විරුද්ධව කතා කරන පිරිසක්. මේක මේ රණවිරු දඩයමකට තමයි මේ ලෑස්ති වෙන්නේ කියලා හිතා. දැන් අපේ යුද නාවික ගුවන් පොලිසියේ සිවිල් ආරක්ෂක පාත්මෙන් කොච්චර අතුරුදහන් වුණාද? එතකොට LTTE විසින් මැරුවා හෝ හංගුවා හෝ ගෙනිච්චා හෝ අතුරුදහන්. මේ පනත යටතේ ඒ සියලු දෙනා සෙවීම පිළිබඳවත් මේකේ බලය පැවරනවා. 5000කට වැඩි අපේ ත්‍රිවිධ හමුදාවල 5000කට වැඩි අතුරුදහන් වෙච්ච අය. එතකොට මේ පනත යටතේ මේක මේ LTTE එකෙන් අතුරුදහන් වෙච්ච අය නැත්නම් LTTE ට සම්බන්ධ නැතුව ඉඳලා උතුරේ සාමාන්‍ය ජනතාවගෙන් අතුරුදහන් වෙච්ච අය ගැන විතරක් හොයන්න එකක් නෙවෙයි මේක. ඊළඟට විශේෂයෙන්ම ජනතාව වික්ටි පෙරමුණ මේ එක්ක මේ පිළිබඳව මේ කරපු අගමැතිතුමාගේ සාකච්ඡාවලදී 88-89 අතුරුදහන් වෙච්ච අය පිළිබඳවත් හොයන්න මේක පුළුවන්කම තිබෙනවා. මම බොහොම පැහැදිලිව මේක වගකීමෙන් කියන මේ විරෝධතා කරන අය තනිකරම කරුණා කරලා මේ ආපු යෝජනාවට තමන්ගේ විකල්ප වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න.
පෞගිය ජනාධිපතිවරණයකට යුද්ධ ගැන මිනිස්සු අමතක කරා. වෙනසක් ඕනි කියලා ඡන්දෙ දුන්නා. දැන් වෙනස සැපයිද කියලා තමයි අපි අහන්නේ හැමෝගෙන්. අපේ විරෝධතාවයේ මැද්දේ අතුරුදහන් වූවන්ගේ කාර්යාංශය ආරම්භ කරන පනත සම්මත කරගත්තා. අපි කනගාටු වෙනවා කතානායකතුමා ගැන. අපේ මන්ත්‍රීවරු සතියක් කල් දාන්න මේ ගැන කතා කරන්න ඕනි කියනකොට ඒකට බය වුණා. මොකද රටේ ජනමතයක් ගොඩ නැගෙයි කියලා. අද පාර්ලිමේන්තුව කියන්නේ විකට මඩුවක් බවට පත් වෙලා.
පාර්ලිමේන්තුවේ හිතන්නේ මේ නිකන් ප්‍රාදේශ සභාවක් ලෙස සලකන. මේ මට්ටම තමයි ඒ කල්ලියෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලෝ අනාගත්තා. අනාගත්තට පස්සේ වෙනින් දේවල් හොයනවා. වැට් එකට උසාවි ගියා දෙගමන තුංගමන. ඇයි මේ කෙනෙක් කියන්නේ නැත්තේ? මේ බොරුවට මහින්ද රාජපක්ෂ රටින් පිට හිටලා එහා මේ නැති අවස්ථාවේ ගත්තයි කියලා එයාට දින රුදාව තමයි ඕක.
මේක කඩාකප්පල් කරන්න නෙමෙයි අපි පාර්ලිමේන්තුව තුල විවාදයක් අවශ්‍ය නැහැ. විවාදයට සහභාගී වෙන්න තමයි අපි සූදානම් වෙලා සිටියේ. සංශෝධනය ගේන්නොත් ඉතින් පනත අපිට ලබා දෙන්න එපේ. මට ලැබුණේ නැහැ. හිටපු ජනාධිපතිතුමාටත් ලැබුණේ නැහැ. අද පනත කොහොමද පාස් වෙලා තියෙන කියන එකවත් මේ රටේ ජනතාව දන්නේ
නැහැ. ඒ පනත පිළිබඳව තමන්ගේ ආසනයේ ඉඳන් හඳ නැගුවා නම් මේ පනතට බොහෝ දේවල් එකතු කරගන්න හෝ අඩු කරගන්න හෝ නිවැරදි කරන්න පුළුවන්කම තිබුණා. ඒ රාජකාරිය කරන්නේ නැතුව එළියට ඇවිල්ලා මයික් හතරක් පහක් වට කරන් කියන එකෙන් රටක් හදන්න බෑ.
ඔව්, දැන් අපි මෙහිදී බැලුවාම සංජීව මේ පක්ෂ විපක්ෂ විවිධ මතවාද ඇහෙනවා. දේශපාලනික වශයෙන් විවිධාකාර වූ අර්ථකථන මේ සඳහා තියෙන්නේ. පුළුල් විග්‍රහයක් මේ සඳහා අපි බලාපොරොත්තු වෙනවා ඔබගෙන්. කොතනින්ද ඔබට පටන් ගන්න පුළුවන් වෙන්නේ?
මේ පිළිබඳ කාරණා විග්‍රහ කරන්න තියෙන එක හොඳම තැනක් තමයි දලුක්ෂ. දැන් මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා දිනේ රටේ මහා උණුසුම් දේශපාලන වටපිටාවක් නිර්මාණය වුණාට මේ පනත පිළිබඳ ඊට පෙර එතරම් අප උණුසුම් ජාතික සංවාදයක් මතුවෙලා තිබුණ ආකාරයක් දැක්කේ නැහැ. දැන් ඔබ දන්නවා වැට් පනත පාර්ලිමේන්තුවට ගෙනල්ලා විවාදයකට යන්න පෙරම ඒ ශ්‍රේෂ්ඨාධිකරණය තුළ අභියෝගයට ලක් වෙලා ඒ අතරමඟ නතර කරවා ගැනීම දක්වාම ඒ ක්‍රියාවලිය දුරදිග ගොස් තිබුණා. නමුත් ආණ්ඩුව මේ පිළිබඳව වන යෝජනාව විධිමත් නිශ්චිත ක්‍රමවේදය තුළ ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය මැයි 22 වනදා මෙය ගැසට් කරනු ලැබුවා. ඉන් අනතුරුව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබුවා. පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමෙන් පසුව ඔබ දන්නවා 7 දිනක් ඇතුළත රටේ ඕනෑම පුරවැසියෙකුට එහි නීති අනුකූල භාවය නැතිනම් ආණ්ඩුකම ව්‍යවස්ථාවට එකඟ වන්නේද නැද්ද යන සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම වෙනුවෙන් ඉදිරිපත් කිරීමක් සිදු කිරීමට හැකියාව ලැබෙනවා. දැන් මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගන්නා දිනයේ මේ දෙවන්ත මහා පරිමාණ විරෝධය මතු කරන ඒකාබද්ධ විපක්ෂය මේ පනත සම්බන්ධව පූර්ව වශයෙන් කළ යුතු ඊට එරෙහිවීම කිසිවක් සිදු නොකිරීම මෙහි එක්තරා ආකාරයක විශේෂිත දේශපාලන සංසිද්ධියක් විදිහට විග්‍රහ කරගන්න එක වටිනවා. මොකද ඒක වැඩි දෙනෙකුගේ අවධානයට ලක් නොවුණු තැනක්. ඒ පිළිබඳව සමාජයේ දැන් කතා බහක් ඇතිවෙමින් පවතිනවා. මීට පෙර දෙලොක්ෂ මේ අතුරුදන් වූවන් පිළිබඳ සොයාබලන ආයතනය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධව ප්‍රවෘත්ති සාකච්ඡාවල එතම අවස්ථාවලදී අදහස් මතු වුණා. හැබැයි ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවලදී පවා වැඩිපුරම කතා කළේ මට මතකයි දේශහිතයිශී ජාතික ව්‍යාපාර වෙනුවෙන් ඔය වෛද්‍ය වසන්ත බණ්ඩාර මේ පිළිබඳව පුළුල් ලෙස කරුණු විග්‍රහ කරමින් හිටියා. දේශපාලන විචාරක ගෙවිදු කුමාරතුංග මේ ගැන කතා කරන අවස්ථා කීපයක් අප දුටුවා. ඊට අමතරව විමල් වීරවංශ මන්ත්‍රීවරයා අවස්ථා කීපයකදී මේ පිළිබඳව යම් යම් සරල අදහස් ඉදිරිපත් කරමින් හිටියා. ඒ හැරෙන්නට සංවිධානාත්මක විරෝධයක් මේ පිළිබඳව මූලික වශයෙන් ගොනු වෙලා තිබුණේ නැහැ. කෙසේ වෙතත් මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනේ දෙඩි උණුසුම්කාරී වාතාවරණයක් අප දුටුවේ. ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු සභා ගැබ මැදට පැමිණ ඒ පිළිබඳව දෙඩි විරෝධය පළ කරමින් හැසිරෙන ආකාරය දකින්නට ලැබුණා. ඒ සීලු විරෝධය මැද පනත සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුව කටයුතු කරන ආකාරයයි අපිට අවසාන වශයෙන් දකින්න හැකියාව ලැබුණේ. දැන් අපි මේ පනතේ ඇතමුන් බරපතල ලෙස විවේචනයට ලක් කරන තැන් කිහිපයක් පිළිබඳව සලකා බලන එකත් ඒ සමගම වැදගත් කාරණාවක් බවට පත් වෙනවා දිලිප්ෂි. එක ගැටලුවක් තමයි මේ පනතට අපේ රටේ දැනට තියෙන සාක්ෂි ආඥා පනත අදාළ වන්නේ නැහැ. ඒ වගේම මේ වර්තමාන ආණ්ඩු විසින්ම මීට දින කිහිපයකට පෙර ආතුව සම්මත කළ 2016 තොරතුරු දැනගැනීමේ පනතද මේ පනත් කෙටුම්පත සම්බන්ධ වන නීතියට අදාළ වන්නේ නැහැ. එය මූලික වශයෙන්ම කිසියම් ආකාරයකින් විවේචනයට ලක්වන කාරණාවක් විදිහටයි අපට පැහැදිලි කරගන්නට හැකියාව ලැබෙන්නේ. මේ පනත තුළම ඒ පිළිබඳව නිශ්චිත නිර්ණායකයන් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඒ සඳහා සාක්ෂිකරුවන් විදිහට ඉදිරිපත් වන කිසිවෙකුට එරෙහිව රටේ අධිකරණ ක්‍රියාවලිය තුළ නඩු පැවරීමේ හැකියාවක් නොමැති වීම සම්බන්ධ කාරණාවද මෙහිදී මූලික වශයෙන් විවේචනයට ලක්වන අවස්ථාවක් විදිහට අපට හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම මේ පනතේ තව එක තැනක තියෙනවා රජයේ විසින් හෝ යම් රාජ්‍ය ආයතනයක විසින් හෝ යම් රාජ්‍ය නිලධාරියෙකු විසින් යම් තැනැත්තෙකු රඳවා තබාගෙන ඇති බවට හෝ කලින් රඳවාගෙන සිටි බවට සැක කරනු ලබන රඳවා තබා ගැනීම ස්ථානයකට පොලිස් ස්ථානයකට බන්ධනාගාරයකට හෝ වෙනත් යම් ස්ථානයකට දිවා කාලයේ හෝ රාත්‍රී කාලයේ හෝ ඕනෑම වේලාවකදී වරෙන්තුවක් නොමැතිව ඇතුළු වී විමර්ශනය කිරීමට මේ ආයතනයට බලය හිමිවීම මෙන්න මේ කාරණාවත් එක්තරා ආකාරයකින් විවේචනයට ලක්වන අවස්ථාවක් විදිහට අප දකිමින් සිටිනවා. ඒ වගේම මෙම ආයතනයට අපහාස කිරීමේ වරදට යම් තැනැත්තෙකු වරදකරු වී ඇති බව පෙනී යන අවස්ථාවක එම කාර්යාලය විසින් එම කරුණ අභියාචනාධිකරණය වෙත වාර්තා කරනවා. අභියාචනාධිකරණය තුළ විග්‍රහ වෙන නඩු විභාගයේදී එය රාජ්‍ය අභියාචනාධිකරණය වෙත කරන ලද අපහාසයක් ලෙස පිළිගත යුතු බවටත් මෙහි එක් වගන්තියක් සඳහන් වෙනවා. අතුරුදන් වූ දැනත්තන් පිළිබඳ කාර්යාලයට යම් තැනැත්තෙකු සද්භාවයෙන් සාක්ෂි හෝ ලේඛන ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට එම තැනැත්තාට එරෙහිව කිසිදු සිවිල් හෝ අපරාධ නඩුවක් පැවරීම නොකළ යුතු අතර ඒ සම්බන්ධයෙන් පරිපාලනමය ක්‍රියාමාර්ගයක් හෝ නොගත යුතු බවට වන වගන්තියක් ඉතා පැහැදිලිව මේ පනත තුළ අන්තර්ගත වෙනවා. ඊට අමතරව මෙම ආයතනයට පරිබාහිරවත් යම් යම් අලුත් ඒකක ස්ථාපිත කරගත හැකි ආකාරයෙන් බලයක් මේ ආයතනය වෙත පවරා තිබෙනවාද යන සම්බන්ධවත් ඇතමුන්ට විවේචනයක් තිබෙනවා. සමහර අවස්ථාවලදී එය යුද අපරාධ අධිකරණයක් වැනි ආයතන ව්‍යූහයක් නිර්මාණය කිරීමේ ඉඩකඩක් තිබෙනවාද යන්න පවා ඇතමුන් ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න කිරීම මතුවන්නේ දිලක්ෂි මෙන්න මේ කාරණාවෙන් මෙන්න මේ වගන්තියෙන් මේ පනතේ විශේෂයෙන් සඳහන් ඒකක සහ අංශවලට අමතරව මෙම ආයතනයේ මනාලෙස පරිපාලනය සහ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය කමිටු සහ අංශ හෝ ඒකක කලින් කල පිහිටුවීමට එම කාර්යාලයේ බලතල සහ කර්තව්‍ය එම කමිටුවලට අංශවලට සහ ඒකකවලට පවරා දීමේ බලයද මෙම ආයතනයේ වෙත මේ පනත් කිතුම්පත මගින් පවරා දී තිබෙනවා. එවැනි විවිධ අනුෂාංගික ආයතන බිහිවීම කුමන ආකාරයේ මොඩලයක් තුළ සිදු වේද යන සම්බන්ධව එතමුන් මෙහිදී විවේචනයක් ඉදිරිපත් කරමින් ඉන්නවා. මේ රණවිරු දඩයමක් ලෙස මේ රට ත්‍රස්තවාදයෙන් බේරා ගැනීම වෙනුවෙන් කටයුතු කළ රණවිරුවන්ට සහ ඊට සම්බන්ධ වුණු නිලධාරීන්ට දේශපාලන නායකයින්ට එරෙහිව ක්‍රියාත්මක වන ආයතනයක් විදිහට තමයි මෙහිදී මේ විරුද්ධ ආකල්පයක් දරන පිරිස විසින් මෙහිදී අදහස් ඉදිරිපත් කරන්නේ. ඒක තැනකදී ඔවුන් කිව්වේ මේක රණවිරුවන්ට එරෙහිව චෝදනා නිර්මාණය කරන ෆැක්ටරියක් බවට පත් වෙනවා කියලා. අන්න ඒ විවේචනය තුළ තමයි ඒකබද විපක්ෂයේ මේ සඳහා සී විරෝධය ප්‍රකාශ කළේ. හැබැයි ඔවුන්ගේ විරෝධය දැඩි ලෙසම අභියෝගයට ලක්වන තැන තමයි වැඩබද්ද පිළිබඳ පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය උදවිය ඇයි ඊට වඩා බරපතලයයි ඔවුන් විසින්ම විග්‍රහ කරන රටේ ජාතික ආරක්ෂාව, රාජ්‍ය ස්වයිරීභාවය, රණවිරුවාගේ ආරක්ෂාව වැනි තීරණාත්මක ජාතික මාතෘකා සමග කේන්ද්‍රීය සම්බන්ධයක් තියෙන මේ අතුරුදන්වන් පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධව ඇයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ නැත්තේ? ඇයි මේ පනත වළක්වා ගැනීම වෙනුවෙන් ගත යුතු ගත හැකිව තිබුණු නෛතික ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ නොවුනේ කියන චෝදනාව අනෙක් පැත්තෙන් මේ ඒකාබද්ධ විපක්ෂයේ ඇතුළු මේ පනතට එරෙහිව හඬ නගන කණ්ඩායමකින් මේ සමාජයේ ප්‍රශ්න කරමින් තිබෙනවා.
සංජීව බොහොම ස්තුතියි අතුරුදන් වූවන් සෙවීමේ කාර්යාලයේ පිහිටුවීමේ පනත හා සම්බන්ධව වඩාත් වැඩි විස්තර අපිට සමීප කිරීම පිළිබඳව. ඔබ ඒ සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරීමේදී අවසාන වශයෙන් කරුණක් මතු කළා. ඒකාබද්ධ විපක්ෂය ඇතුළු මේ සම්බන්ධව විරෝධතාව දක්වන පාර්ශ්වයට ඇයි මේ වැඩබදු සංශෝධනයට දක්වන විරෝධයට පෙළ ගැසුණු ආකාරයට මේ සම්බන්ධව ක්‍රියාකරන අවස්ථාවක් සහ උනන්දුවක් තිබුණ නැත්තේ ඇයි කියන කාරණාව ජනතාව විසින් ප්‍රශ්න කරනු ලබනවා කියලා මම කැමති අත්‍තරම මේ එතෙන්ටත් යන්නේ. ඊට පස්සේ වැඩබදු සංශෝධනයේ පිළිබඳව විශාල ආන්දෝලනයක් ඇති වුණා අපි දැක්කා. ඊට පස්සේ මේ සම්බන්ධව යම් ආකාරයක උසාවී ක්‍රියාමාර්ගයකට පවා යමුණා මේට විරුද්ධව හඬරඟපු පිරිස. දැන් මොකක්ද මෙහි තත්වය සංජීව?
මූලික අවස්ථාවේදී ඔබට මතකයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත මෙහිදී මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. ඒ වැඩබද්ද ඉහළ දැමීම නීත්‍යානුකූල නොවන බවට ප්‍රකාශයක් ඉල්ලා සිටිමින් එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කළා වැඩබද්ද 15% දක්වා වැඩි කිරීම නීත්‍යානුකූල නැහැ කියලා. ඒ අනුව වැඩි කරන ලද වැඩබද්ද తాවකාලික ලෙස අත්හිටවනු ලැබුවා. ඒ දෙවන කාරණා විදිහට ආණ්ඩුව ඊට පස්සේ ඉදිරිපත් කරපු අදහස තමයි අපි ගැන කතා කළා. එමනම් ඒ පිළිබඳව නෛතික ක්‍රමවේදයක් තුළ වැඩබද්ද ඉහළදැමීම සඳහා වන අලුත් පනත් කටුපතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට ආණ්ඩුව සූදානම් කියලා. ඒ පණිවිඩය ලැබුණු සැනින් ඒකාබද්ධ විපක්ෂයේ සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා නැවත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නොහු ඉල්ලා සිටිනවා වැඩබද්ද වෙනුවෙන් ඉදිරිපත් කිරීමට යෝජිත මේ නව සංශෝධිත පනත් කෙටුම්පත රාජ්‍ය ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි බවට වන ප්‍රකාශයක් ඉල්ලා සිටමින් ඒ පිළිබඳ සිදු කළ නඩු විභාගයේදී ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනයේ කථානායක කරු ජයසූරිය වෙත නිල වශයෙන් පසුගිය සතියේදී බාර දුන්නා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කරනු ලැබුවා වැඩබදු සංශෝධන පනත ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව. ඒ ඉදිරිපත් කිරීමේදී නීතිමය වශයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය අනුගමනය නොකිරීම සම්බන්ධව තමයි ඒ පදනම් කරගෙන තමයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නිගමනය ඉදිරිපත් කරලා තිබුණේ. ඊළඟට දැන් වැඩබද්ද වැඩිවීම එහෙමනම් කොහොමද වෙන්නේ? වැඩබද්ද වැඩිවීම තුළින් ආණ්ඩු අපේක්ෂා කළ ආදායම අහිමිවීමත් එක්ක මූල්‍ය කළමනාකරණය සම්බන්ධව යම් ගැටලුවක් මතුවෙමින් පවතිනවා. ආණ්ඩුව මේ පිළිබඳ අදහස් දෙකක් ඉදිරිපත් කරනවා. එකක් අයවැයට පෙර යළි නිශ්චිත ක්‍රමවේදය තුළ වැඩබදු සංශෝධන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරවීම. දෙවැන්න එළඹෙන අයවැය සමගම මේ ප්‍රශ්නය निराකරණය කරගත යුතු බවටත් යෝජනාවක් තිබෙනවා. බොහෝ විට අපට පේන විදිහට නම් ලබන අයවැය සමගම මේ වැඩබදු සංශෝධනය ඉදිරිපත් වෙයි කියලා තමයි අපට හිතන්න වෙන්නේ. මොකද දැන් මේ අවුරුද්දේ අන්තිම භාගයට අපි ඇවිල්ලා ඉන්නේ. නොවැම්බර් මාසෙ වෙනකොට ඊළඟ වසර සඳහා වන අයවැය ලේඛන ඉදිරිපත් කළ යුතුයි. අයවැයට පෙර වැඩබද්දේ අලුත් කතාවක් මතු නොවේවි කියලා තමයි අපට වටපිටාව බලද්දී දැන් පැහැදිලිව දකින්න ලැබෙන්නේ.
දැන් එතකොට අපි ආරම්භ කරපු මූලික කතාබහ තවදුරටත් ඉදිරියට ගෙන යන්නට සිදු වෙනවා. ඊළඟ ප්‍රධාන කරුණ පිළිබඳවත් අපි සලකා බැලීමේදී ශ්‍රී ලංකාවෙන් වාර්තාවන මේ අතුරුදන් වූවන් සෙවීමේ කාර්යාලය සම්බන්ධ පනත සම්මත කර ගැනීම හා මේ සිදුවීමත් එක්ක අපිට අහන්නට ලැබෙනවා සංජීව, ලෝකයේ ප්‍රධාන රටවල් මේ පනත සම්මත කර ගැනීම සම්බන්ධව ප්‍රශංසාත්මකව කතාබහ කරනවා. ශ්‍රී ලංකාවට ප්‍රශංසාව පළ කරලා තිබුණා ඇමරිකාව, එංගලන්තය ඇතුළු ස්කැන්ඩිනේවියානු රටවල් බොහොමයක්. ඒ අතරිනුත් අපිට තවදුරටත් මේ සම්බන්ධව කතාබහ කරන්න පුළුවන් නෝවේ අගමැතිනිය ශ්‍රී ලංකාවේ සංචාරයක නියැලුණා පසුගිය සතියේදී. ඇයත් මේ සම්බන්ධව විශේෂිත ස්තුතිය පළ කර තිබුණා ශ්‍රී ලංකා රජයට. ඊට අමතරව ඇය TNA නියෝජිතයන් හමු වුණා කදිරගාම අනුස්මරණ උත්සවයට සම්බන්ධ වුණා. එහිදීත් ඇය මේ සම්බන්ධව විශාල වශයෙන් කතාබහ කළ තිබුණා. මා කැමති නෝවේ අගමැතිනියගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳවත් ඔය අතුරුදන් වූවන්ගේ පනත සම්මත කර ගැනීම සම්බන්ධව ලෝකයා කතා භවන ආකාරයේ ශ්‍රී ලංකාවට වාර්තා වුණු ආකාරය පිළිබඳවත් මේ ළඟට කතාබහ කරන්න.
නෝවේ අග්‍රාමාත්‍යතුමියගේ ශ්‍රී ලංකා සංචාරය දෙලොක්ෂ මේ ඒ තරම් ලොකු ප්‍රචාරයක් සමග සිදුවුණු කාරණාවක් නෙමෙයි. එකම ආකාරයකින් එය රාජතාන්ත්‍රික චාරිකාවකට වඩා පෞද්ගලික මට්ටමින් සිදුවුණු සංචාරයක් ලෙස සිදුවුණු බවටත් ආරංචි ඉදිරිපත් වෙමින් තිබුණා. ඇය සහභාගි වුණු ප්‍රධානතම අවස්ථාව බවට පත් වුණේ ලක්ෂ්මණ කදිරගාමර අනුස්මරණ දේශනයේට ඉදිරිපත් කිරීම. අතුරුදන් වූවන් පිළිබඳ පනත කියන නිශ්චිත තනි කාරණාවට වඩා ඇය සංහිඳියාව කියන පොදු මාතෘකාව පිළිබඳව තමයි කතා කළේ. හැබැයි අර ඇමරිකාව පළ කළ මට්ටමේ ස්තුතියක් නෝවේ අග්‍රාමාත්‍යවරිය අතින් පළ වෙන ආකාරයක් අප දුටුවේ නෑ. අප ඒ කාරණාව කියන සාපේක්ෂව ඔබට මතකයි නීෂා බිස්වාල්ලා එම අපුවම ලංකාව අද ඉන්න තැන ගැන ඉතාම ප්‍රසස් ඇගීමක් කළා. නමුත් නෝවේ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ බොහෝ විට තව බොහෝ දේ සිදුවන්නට තිබෙනවා කියන කාරණාව. එක තැනකදී ලංකාවේ සමාජය පිළිබඳවත් යම් විවේචනාත්මක අදහසක් ඉදිරිපත් කරන දෙලුක්ෂි එහිදී සඳහන් කරන කාරණාව තමයි ලංකාවේ ජන සමාජයේ බටහිර දෙස බලන ඇස වැරදි කියලා. ඇමරිකාව දිහා, බ්‍රිතාන්‍ය දිහා අප දෙස අප කිව්වේ නෝවේ මේ සියලු බටහිර රාජ්‍යයන් දෙස ශ්‍රී ලංකේ ජන සමාජයේ බලන ඇස සහ දරණ ආකල්පය සාධාරණ නොවන බවත වන විවේචනයක්ද ඇය මෙහිදී ඉදිරිපත් කළා. සංහිඳියා ක්‍රියාවලිය තුළ යන ගමනේ සාර්ථකත්වයන් කිහිපයක් පිළිබඳව ඇය මෙහිදී සඳහන් කරන අතර මම පෙර සඳහන් කළ පරිදි තව බොහෝ දේ ඉටු විය යුතු බවත වන මතය ඇය ඉදිරිපත් කළා. මේ මතය ඇයගේ ඔළුවට එන්නේ TNA නායකින් මුණගැසීමෙන් පසුවද කියන කාරණාවත් අපට සැක හිතෙනවා. හේතුව ද්‍රවිඩ ජාතික සංධානයේ නායකාර සම්බන්ධන් ඇතුළු පිරිස නෝවේ අග්‍රාමාත්‍යතුමී හම්බිච්ච වෙලාවේ ඕල්නිසන් කියලා තිබුණේ මෙන්න මේ පදනම තමයි, සිද්ධ වෙනවා බොහෝ දේ. නමුත් ඊට වඩා දේ ඉටුවිය යුතුව තිබෙනවා. එක උදාහරණයකට TNA නායකින් කියනවා නෝවේ අගමැතිවරියට නැවත පදිංචි කිරීම සිද්ධ වෙනවා. හැබැයි නැවත පදිංචි කරවීම වෙනුවෙන් ආණ්ඩුව මීට වඩා දෙයක් කළ යුතුයි. අන්නේ මතය තමයි ඔවුන් ඉදිරිපත් කළ තිබුණේ. එක අතකින් අර මං කිව්ව මූලික සැකේ ළඟට අපි ගියොත් TNA මතයද එක අතකින් ඇය මෙහිදී ප්‍රසිද්ධ සභාවන් තුළ ඉදිරිපත් කළේ සිදුවන දේ අගේ කරමින් තව බොහෝ දේ සිදුවිය යුතු බවට වන මතය ඔබ දන්නවා TNA සංවිධානයේ දරන ප්‍රකට ඔවුන් ජාත්‍යන්තර වෙත ගෙන යන ප්‍රකටම මතය. අන්න ඒ මතය තමයි මෙහිදී නෝවේ අග්‍රාමාත්‍යතුමිය විසින් මූලික වශයෙන් ඉදිරිපත් කළේ. කෙසේ වෙතත් නෝවේ රාජ්‍ය අගමැතිවරිය ලංකාවට පැමිණීමත් අර වර්තමාන ආණ්ඩුව ලෝකේ දිනා ගැනීම පිළිබඳව ඔවුන් විසින් ඉදිරිපත් කරන ප්‍රගති සමාලෝචනයේ කැපී පෙනෙන සංසිද්ධියක් විදිහට අපට පැහැදිලි කරගන්න පුළුවන්.
ඊළඟට අවධානය යොමු කරමු සංජීව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළඟ සංවත්සරය සම්බන්ධව මතුවෙමින් පවතින උණුසුම් තත්ත්වය පිළිබඳව. ලබන මාසයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරය පැවැත්වීමට නියමිත වග ආරංචි වෙනවා. මේ සමගම මතුවෙන උණුසුම් කාරණාව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වෙනකොට ඒකාබද්ධ විපක්ෂය හා සමග සම්බන්ධව කටයුතු කරන ඇතැම් මන්ත්‍රීවරුන්ට මේ සම්බන්ධ වන ආරාධනා තවමත් ලැබිලා නැහැ කියන කාරණාව දැනට මතුවෙන්නේ මේ කාරණාව. ඒත් එක්කම තවත් එක්තරා පොඩි කරුණක් අලුයට ගිනි පුපුරුමින් සාකච්ඡාවට බඳුන් වෙමින් ඉස්මතු වෙමින් පවතින ආකාරයක් අපි දකිනවා. ඒ තමයි පසුගිය උද්ඝෝෂණ විරෝධතාවලට පාගමනට මේ හැම එකකටම සම්බන්ධ වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමුත් දැනට ඒකාබද්ධ විපක්ෂය සමග කටයුතු කරන මන්ත්‍රීවරුන්ට යම්කිසි වූ ආකාරයකට නීතිමය ක්‍රියාමාර්ග ගන්නට ඉඩකඩක් තියෙනවා කියලා පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව මේ සංවත්සරයෙන් පස්සේ යම්කිසි වූ ප්‍රතිසංශෝධනයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලක්වීමට නියමිත වගත් වාර්තා වෙනවා. මොනවද අපිට ඔබට කියන්නට තියෙන කරුණු?
මේ ගැන කියන්න තියෙන උණුසුම් කාරණාව තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ ප්‍රසිද්ධියම මේ ගැන අවස්ථා කීපයකදී කතා කළා. එකක් ඔහු සහභාගී වුණු විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්, රූපවාහිනී ප්‍රවෘත්ති සාකච්ඡාවක් අප ඊයේ සහ පෙරේදා දින දෙක තුළම දුටුවා. දැන් මීට පෙර ඔය පාගමන් ගැන පාගමනේ වාසිය UNP-ට ගියාය කියන මතය ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරපු මතයක් නෙමෙයි. ඒක ඊට වඩා පහළ මට්ටමින් ආපු අදහසක්. නමුත් අර රූපවාහිනී සාකච්ඡාවේදී ඉතා පැහැදිලිව මේ සංවිධාන ආණ්ඩුවේ නායකයා වෙච්ච ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව ගිය පාගමනක් මේ පාද යාත්‍රාව. ඒ වගේම එතන හිටිය අජිත් පෙරේරා රාජ්‍ය ඇමතිවරයා ඔහු දෙස අත දිගු කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිව්වා මේ පාගමනෙන් වැඩිපුරම සතුටු වෙන්නේ මෙන්න මෙතුමන්ලගේ පක්ෂය, එක්සත් ජාතික පක්ෂය. ඒ එක්සත් ජාතික පක්ෂයට වාසි වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකඩ කරන පාගමනක් තමයි ගියේ කියන කාරණාව ජනාධිපතිවරයා විසින් මෙහිදී ඉදිරිපත් කරනු ලැබුවා. ඒ එක්කම ඒ සාකච්ඡාවේදී පක්ෂ සම්මේලනයේ පිළිබඳවත් අදහස් ඉදිරිපත් කළා. දැන් ඔබ ඔය කියන ප්‍රශ්නෙම එම මාධ්‍යවේදියා ජනාධිපතිවරයාගෙන් විමසුවා. පක්ෂ සම්මේලන දෙකක් තියෙදි කියලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂ සභාපති විදිහට දුන්නේ අමුතු උත්තරයක්. ඕක අපි හැමෝටම ආරාධනා කරනවා. හැබැයි ඉතින් තව කවුරු හරි වෙන එකක් තියන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ පක්ෂයේ සංවත්සර උත්සව දෙකක් නෙමෙයි 10ක් තිබ්බත් කමක් නැහැ. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂනේ. තව කාටක ඕනනම් තව එක දෙක එකක් දෙකක් සංවිධානය කරපු දෙන්නේ. ඒක පක්ෂයට යහපතක් සිදු වෙනවා කියන වගේ අමුතු තැනකින්දලා එවැනි උත්තරයක් මෙහිදී පක්ෂ සභාපතිවරයා විදිහට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ලබා දුන්නේ. ඒ වගේම මේ අභ්‍යන්තරික වශයෙන් මතුවෙන අර්බුදය පිළිබඳ විවිධ ආරංචි මතුවෙමින් තියෙනවා. වෙනම පක්ෂ සම්මේලනයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙරටු කරගෙනමින් සංවිධානයේ වේවිද කියලා. ඒ ගැන නිශ්චිත උත්තරයක් තාම දැනගන්න බැරි. පෙරේදා දවසේ තමයි කොරියානු සංචාරය නිම කරලා හිටපු ජනාධිපතිවරයා ලංකාවට පැමිණියේ. තාමත් ඔවුන් අතර ඒ ගැන සාකච්ඡාවක් පැවති බවක් අපට දකින්න ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් තාම කිසිවෙකුට නිල ආරාධනා පත්‍ර ලැබිලා නැහැ. ඒකාබද්ධ විපක්ෂය අය අපිට ලැබුණේ නැහැ කියලා තාම කියනවා. ඒකාබද්ධ විපක්ෂයට පමණක් නෙවෙයි බොහෝ අයට තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරය වෙනුවෙන් නිල ආරාධනා පත්‍ර ලැබිලා නැහැ. සමහර විට ගිය අවුරුද්දේ වගේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරයට, ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තියෙන සංවත්සරයට යන්න ඉඩ තියෙනවා. ඔබට මතකයි ගිය අවුරුද්දේ සංවත්සරයට ඔහු සහභාගී වුණා. මෙවර ඒ එලෙසම සිදුවේවිද නැතිනම් වෙනත් සංවත්සරයක් වෙනම සංවිධාන වේවිද කියලා ප්‍රශ්නයක් ඇතුළට තියෙනවා. දැනට තියෙන වටපිටාවේ සුරෙන් අපට ගත හැකි එක නිගමනයක් තමයි එක සංවත්සරයකට සියලු දෙනා සහභාගී වීමේ ඉඩක් තියෙයි කියලා.
සාකච්ඡාව මීළඟට මම රැගෙන යන්නට සූදානම් ශ්‍රී ලංකා ග්‍රාමාධි රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරය පිළිබඳව. මේ සංචාරයේදී යම් යම් ව්‍යාපෘති කිහිපයක් පිළිබඳවත් සාකච්ඡා කරනු ලැබුවා අපි දුටුවා. ඒ වගේම නිරීක්ෂණ චාරිකා කිහිපයකුත් සිදු කරනු ලැබුවා දුටුවා. මේ සංචාරයේ අරමුණ සහ එයින් ලබාගත් ප්‍රතිඵල කොහොමද අපිට වාර්තා කරගන්න පුළුවන් වෙන්නේ සංජීව?
මේ සංචාරයේ මූලිකම අරමුණ තමයි කොළඹ වරාය නගරයේ ලෙස මීට පෙර අප කතා කළ අලුත් ආණ්ඩුවයකට අලුත් නමක් දෙනවා මූල්‍ය නගරය කියලා. ආසියාවේ මූල්‍ය කේන්ද්‍රයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල විදිහට ඒ සඳහවන නව ගිවිසුමට අත්සන් කිරීම තමයි මේ සංචාරයේ මූලික අරමුණ. නමුත් තවම මේ රාජතාන්ත්‍රික චාරිකාවේ එම ගිවිසුම අත්සන් කිරීම දක්වා වන කාලසටහන ළඟට අවිල්ල තිබුණේ ඊයේ වන විට. ඒ සඳහවන මූලික සාකච්ඡාවට කිහිපයකට ග්‍රාමාත්‍යවරයා සහභාගී වී සිටි ආකාරයක් අපට දකින්න ලැබුණා. පහුගිය කාලයක පුර මීට පෙර මැලේසියාවට, ඉන්දුනීසියාවට ගිය අවස්ථාවලදීත් ග්‍රාමාත්‍යවරයා මේ මූල්‍ය නගරය පිළිබඳ දෙවන්ත ප්‍රචාරාත්මක වැඩපිළිවෙලක් ප්‍රවර්ධන සංකල්පයක් විදිහට ඉදිරිපත් කළා. අපදුටුවා එය ලංකාවේ පමණක් නෙමෙයි මුළු ආසියාවටම මූල්‍ය කේන්ද්‍රයක් නිර්මාණය කරන බවටයි ඔහු අදහස් ඉදිරිපත් කරන්නේ. චීනයට අමතරව ඉන්දියාව ඇතුළු දකුණු ආසියානු කලාපයෙන්, ඒ වගේම බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර යුරෝපයෙන් මේ මූල්‍ය නගරයේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජකයන් කැඳවා ගැනීමේ අදහසකුත් ආණ්ඩුවට තියෙන බව එහිදී ඉදිරිපත් වෙනවා. මෙය ශ්‍රී ලංකා ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙයලු තාණ්ඩුව බලයට පත් වූ අයින් පසුව යන දෙවන චීන සංචාරයේ ගිය අවුරුද්දේ ජනාධිපති අගමැති දෙදෙනාම චීනයට ගියා. එහිදී මට මතකයි ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මේ මෑතක කොළඹදී එක දේශනයක් පැවැත්වුවා. දේශනයේදී ඔහු කිව්වා ගිය අවුරුද්දේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි දෙන්නම අපේ රටට එක අවුරුද්දේ ආවා. ඒක ටිකක් විරල අවස්ථාවක්. රටක රාජ්‍ය නායකින් මට්ටමින් ඉන්න අගමැති සහ ජනාධිපති යන දෙදෙනාම එහෙම පැමිණෙන්නේ බොහොම කලාතුරකින්. ඒ තරම්ම ලංකාවට චීනයේ වැදගත් කියලා අපි තේරුම් ගත්තයි කියලා තමයි ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා හිදී සඳහන් කළා තිබුණේ. කෙසේ වෙතත් අප සියලු දෙනාට ඉතාම පැහැදිලි, පසුගිය මැතිවරණ වේදිකාවේදී ලංකාව චීනයට වික්කයි කියලා චෝදනා කරපු වර්තමාන ආණ්ඩුවත් රාජ්‍යයේ සංවර්ධන සහායකයා විදිහට චීනය මහා පරිමාණයෙන් භාවිත කරන්න සූදානම් කියලා.
මෙලඟට අවධානය යොමු කරමු මේ දවස්වල ක්‍රිකට් පිළිබඳවත් උනන්දුවක් තියෙන නිසා. නමුත් ක්‍රිකට් තරගාවලි සම්බන්ධව නෙමෙයි, ක්‍රිකට් සභාපතිවරයෙකුගේ ඝාතනයක් සම්බන්ධව. ගාල්ල ක්‍රිකට් සංගමේ සභාපති ප්‍රේමසිරි හැලඹගේ මහතා පෙරේදා දවසේදී ඝාතනය කරනු ලැබුවා. මේක වෙඩිතැබීමක් විදිහට තමයි වාර්තා වන්නේ. මේ සිදුවීමේ පරමාර්ථ මොනවද? එතකොට මේ සම්බන්ධව යම් කිසි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමක් සිදු වෙලා තියෙනවද කියන කාරණාව සම්බන්ධවත් ඔබගෙන් මීළඟට විමසා දැනගන්නට කැමති සංජීව.
දලක්ෂේ ගාලු ක්‍රිකට් සංගම සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධව ඔබට මා කතා කරන මේ මොහොත වන විටත් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවටපත් වෙලා නැහැ. විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරන බවට තමයි ආරංචි වන්නේ. මේ පෞද්ගලික කෝන්තරයක් මත සිදුණු කාරණාවක්ද? ඒ කියන්නේ අපි දන්නවා දකුණේ පාතාලය කියලා පහුගිය කාලේ ওই අම්බලංගුවටින් පටන් ගත්තාම ගාල්ලේ හා කෙළවරට යනකම පුද්ගල ඝාතන ගණනාවක් මේ පහුගිය අවුරුදු එකහමාර දෙක ඇතුළත සිදු වුණා. එක තැනකදී මන් දුටුවා මේ ගාලු ක්‍රිකට් සංගම සභාපතිවරයාගේ සහෝදරයෙක්ද මීට පෙර මෙවැනි වෙඩිතැබීමකින් ඝාතනයට ලක්ව තිබෙන බවට වන ප්‍රවෘත්තිය. ඒ වගේම ගාලු ක්‍රිකට් සංගම සභාපතිවරයාගේ නිල දුරය සම්බන්ධව මතුවන උණුසුම්කාරී තත්ත්වයකුත් මේ සිද්ධිය සමග සම්බන්ධදයි ඇතමුණු සැක කරනවා. ඔහු ගාලු ක්‍රිකට් සංගම සභාපතිවරයා විදිහට තේරීපත් වුණේ මෑතක පවත්වන ලද නිලවරණේ. ඒ නිලවරණයට ගාලු ක්‍රිකට් සංගමේ ඒ නිලවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් සපයා දීම පවා ක්‍රිකට් ආයතන විසින් ප්‍රතික්ෂේප කළ ගැටලුවක් මතුවන අවසානයේ ගේට්ටුව පවා වහලා ඒ වහපු ගේට්ටුව අසල එළියේ ඉඳලා තමයි නිලවරණය පවත්වල. එම නිලවරණය ඔහු සභාපති ධුරයට තේරීපත් වුණේ. නමුත් ඔහුගේ සභාපති ධුරය පිළිගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සූදානම් වුණේ නැහැ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නැවත නිලවරණයක් වෙනත් දිනයකදී කැඳවනු ලැබුවා. ඒ කැඳවීමට එරෙහිව ගාලු ක්‍රිකට් සංගම් සභාපති ප්‍රේමසිරි මහතා අධිකරණය වෙත ගියා. එම අධිකරණ ක්‍රියාමාර්ගය තුළ ඉදිරියේදී පැවැත්වීමට නියමිත නිලවරණය සඳහා අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට ඔහු සමත් වුණා. ඒ අනුව පැවැත්වීමට නියමිත නිලවරණය අතරමඟ නතර කරවීම මෙහිදී සිද්ධ වුණා. දැන් මේක සිද්ධි දෙකක් වෙන්නත් පුළුවන්, එකක් වෙන්නත් පුළුවන්. ඒ ගැනත් පොලිසිය කරුණු අධ්‍යයනය කරමින් ඉන්න බව තමයි අපිට ආරංචි වෙන්නේ.
හොඳයි සංජීව, සුපුරුදු ලෙසින් ඔබට ස්තුතිය පළ කර සිටිනවා. ශ්‍රී ලංකාවෙන් වාර්තාවන උණුසුම සමාජීය සහ දේශපාලනික කාරණා පිළිබඳව තොරතුරු සවිස්තරාත්මකව අපිට සමීප කිරීම පිළිබඳව ලබන සතියේ සඳුදායි අපි නැවතත් හමු වෙන්නේ. එතෙක් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් ලක්ෂී.